ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
අපි මේ දැන් සූදානම් වන්නේ තවත් සුවිශේෂී වූ කතාබහකට මුල පුරන්න. අද ජූලි මාසයේ 20 වෙනිදා. මීට වසර 52කට කලින් මානව ඉතිහාසයේ සුවිශේෂී වූ සංදිස්ථානයක් සනිටුහන්වුණු දවසක් විදිහට ජූලි මාසයේ 20 වෙනිදා අපිට සඳහන් කරන්න පුළුවන්. මානව සඳතරණයේ සිදුවුණු දවස අද 1969 ජූලි මාසයේ 20 වෙනිදා පළවෙනි වතාවට මිනිසා සඳ මත පා තැබුවා. ඉතින් ඔබ මේ කතාව දන්නවා. මම ඒ පිළිබඳව විශේෂිතයක් මෙතනදී සඳහන් කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. අද මේ සාකච්ඡාවේ මගේ මූලික අභිලාෂය බවට පත්වන්නේ මේ මානව සඳතරණය ක්‍රියාවලියට සම්බන්ධ වුණු සුවිශේෂී වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් පිළිබඳව කතා බහ කරන්න. මේක ශ්‍රී ලාංකිකයන් විදිහට ලොව කොයි රටක අපි ජීවත් වුණත් මෙවැනි වූ මානව ඉතිහාසයේ සුවිශේෂී වූ සංදිස්ථානයක් පිළිබඳව නැවත වතාවක් මතක් කිරීමේදී ඒට සම්බන්ධ වුණු මේ ශ්‍රී ලාංකික අපූරු විද්‍යාක්ෂමරයා පිළිබඳව මතක් නොකරම බෑ. ඉතින් අපි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා පිළිබඳව අද විශේෂයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ටිකක් මතකයේ අවදි කරන්නටත් අපි සූදානම් වෙනවා. මානව සඳතරණය ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ මානව සංහතියේ සුවිශේෂී සංදිස්ථානයක් වන නිසාම ඒ හා සම්බන්ධ වන ඉතිහාසයෙන් තොරතුරු බිඳකුත්. ඉතින් මේ සාකච්ඡාව සඳහා මගේ ආරාධනාව යොමුවන්නේ ශ්‍රී ලංකාවේ ආතර්සී ක්ලාක් ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු සනත් පණවන්න මහතාට. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් දිල්රක්ෂේ.
මේ සඳතරණයට සම්බන්ධ මෙහෙයුමෙහි එක්තරා ප්‍රධාන අංශයකට සම්බන්ධ වුණු ශ්‍රී ලාංකීය මහාචාර්ය සිරිල් පොන්නම්පිරුම මහතාගේ දායකත්වයේ පිළිබඳව අපි මුලින්ම කරුණු සඳහන් කිරීමක් කරමු. ඔබට පුළුවන් දේ පිළිබඳව මදක් පැහැදිලි කිරීමක් කරන්න.
හොඳයි දිල්රක්ෂේ. ඇත්තටම මේ සඳතරණය ගැන කාරණයට මම පොඩි පූර්විකාවක් එකතු කරන්න කැමතියි. අපි මේ අද සමරන්නේ මිනිසා විසින් සඳ මත පා තැබූ 52 වෙනි සංවත්සරය. නමුත් සඳතරණය කියන කාරණය අපි බැලුවොත් මිනිසුන් රහිත යානයකින් සඳතරණය සිදුවන්නේ හරියටම ඊට වසර 10කට කලින්, ඒ කියන්නේ 1959 වසරේ. එවකට සෝවියට් දේශයේ ලූනා ව්‍යාපෘති යටතේ සඳමත පතිත කරනු ලැබුවා මිනිසුන් රහිත අභ්‍යවකාශයක්. ඒක තමයි සඳතරණයේ පළමු අවස්ථාව. ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ 1962 වර්ෂයේ පළවෙනි වතාවට මිනිසුන් රහිත අභ්‍යවකාශයක් සඳමත පතිත කරන්නට සමත් වුණා. ඉතින් 1969 වෙනකොට සඳතරණය කරලා තිබුණා මිනිසුන් රහිත අභ්‍යවකාශ යාන මගින් රුසියාවත්, ඒ වගේම එවකට සෝවියට් දේශයත් ඇමරිකා එක්සත් ජනපදයත් අවස්ථා 7-8කදී. ඉතින් 1969 මේ සිදුවුණ මානව ඉතිහාසයේ ඔබ සඳහන් කරපු ආකාරයට ඉතාමත් වැදගත් සුවිශේෂී ඓතිහාසික සංදිස්ථානය සඳහන් කරපු මේ ඇපලෝ ව්‍යාපෘතිය යටතේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරපු ඉතාමත් කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා තමයි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුව මහතා. අපි දන්නවා මේ සඳතරණයේදී නීල් ආම්ස්ට්‍රොං සහ ඔහුගේ සගයන් දෙදෙනා කිලෝග්‍රෑම් 20 ගණනකට ආසන්න චන්ද්‍ර පාෂාන, ඒ වගේම සඳෙහි පස් දූවිලි, මේ සියල්ල රැගෙන ආවා. ඉතින් ඒවා නාසා විද්‍යාගාර තුලදී නොයෙකුත් ආකාරයේ ජෛව රසායන පර්යේෂණවලට භාජනය කරනු ලැබුවා. ඉතින් ඒ පර්යේෂණ කටයුතු සිදු කරපු කණ්ඩායමේ ප්‍රධානියා හැටියට තමයි සිරිල් පොන්නම්පිරුව මහතා ලෝකෙම අවධානයට ලක්වන්නේ.
ඔව්, පණාවෙන මහතා, දැන් ඊට අමතරව මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා නාසා ඇතුළින් සමග එක් වෙලා තවත් ප්‍රධාන පර්යේෂණ සහ සොයාගැනීම් සිදු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් මදක් මතක් කරමුද අද වගේ දවසක?
ඉතාමත් වැදගත්. ඇත්තටම සිරිල් පොන්නම්පෙරුම මහතා ජීවේ සම්භවය පිළිබඳව එක්තරා ප්‍රවාදයක නිර්මාතෘවරයා, ඒ වගේ මූලාරම්භකයා හැටියට ලෝකෙම විශේෂ අවධානයට ලක්වෙච්ච කෙනෙක්. ඉතින් ඔහු නාසා ආයතනයේ මේ එයිම්ස් කියන පර්යේෂණාගාරයේ කටයුතු කරමින් ඔහු මේ ජීවයේ සම්භවයට පාදක වෙච්ච මේ DNA සහ RNA කියන අණු, අපි දන්නවා අපේ මේ ජීවි වස්තුන් සියල්ල, අපි බැක්ටීරියා, වෛරස් වගේ ක්ෂුද්‍ර අංශුන් ගත්තත් සතා සිපාව මිනිසා, මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන DNA සහ RNA කියන මූලික අංශු බේසික් බිල්ඩිං බ්ලොක්ස්. ඉතින් මේවා නිර්මාණය වෙලා තින්නේ තවත් මූලික සංගටක පහකින් කියන කාරණය මේ ප්‍රවාදයක් හැදේට ඔහු විසින් ඉදිරිපත් කරනවා. ඉතින් මේ ප්‍රවාදය මේ ජීවයේ සම්භවය පිළිබඳව රසායනික පරිණාමය, එහෙම නැත්නම් කෙමිකල් ඉවොලියුෂන් තියරි, කෙමිකල් ඉවොලියුෂන් ඔෆ් ලයිෆ් කියන මේ ප්‍රවාදයේ ඉතාමත් සුවිශේෂී ආරම්භයක් සටහන් කරනවා. ඉතින් මේ ප්‍රවාදය සඳහා ඔහු නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කරන ලැබුවා. එවගේම මහාචාර්ය සිරිල් පණ්ණාපිරු මහතා ඉතාමත් තදින් විශ්වාස කරා ජීවයේ සම්භවය මේ ආකාරයටම සිදුවුණේ. ඔහු එක්තරා වතාවකදී කිව්වා මේක මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ, අපිට මේ අජීවී මූලද්‍රව්‍ය භාවිතා කරමින් යම් කිසි දවසක රසායනාගාරයක් තුළ සම්පූර්ණයෙන්ම ජීවයක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබෙයි කියලා කිව්වා. ඔහු ඒක තවත් ශාස්ත්‍රීය ආකාරයට ප්‍රකාශ කරේ life is only a special and very complicated form of motion of matter කියලා. ඒ කියන්නේ මේ පදාර්ථයේ චලනය පිළිබඳව ඉතාමත්ම සුවිශේෂී වූ ඒ වගේම සංකීර්ණ වූ ස්වරූපයක් තමයි ජීවය කියලා කියන්නේ. මේක අදහස් කරන්නේ ජීවය කියන එක අජීවී දේවල් වලින් නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. ඉතින් ලෝකේ ජීවය නිර්මාණය වුණේ ඒ ආකාරයටයි කියන අදහස තමයි ඔහු ප්‍රකාශ කරේ. දිරුක්ෂේ මෙතනදි මම තවත් කාරණයක් කියන්න කැමතියි. ඉතින් මහාචාර්ය සිරිල් පොණ්ණම්පිරි මේ අදහස ලෝකයට රැගෙන එනකොට ඇත්තටම ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රවාදය ආවෙත් ජීවය මේ ලෝකයේ තුල බිහිවෙන්න බෑ, මොකද මේ ලෝකයේ වයසත් එක්ක ගන්නකොට මෙබඳු රසායනික ක්‍රියාවලියක් අහඹු ලෙස සිද්ධ වෙලා ජීවය පැන නගින්න නම් මේක මීට වඩා හුඟක් වයස වෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ ජීවය ආවේ පිටසක්වලින් පැවති යම් යම් ජීවී ශුද්‍ර අංශු වලින් තමයි ජීවය පැනන ගුණේ පොළොව මත කියන එක පෘථිවි මත කියන අදහස්. මේක අපි හඳුන්වනවා මේ පෑන්ස්පර්මියා කියලා. එතකොට මේ පෑන්ස්පර්මියා තියරි එක අභ්‍යවකාශයේ ග්‍රහවස්තුන් අතර තියෙන දූවිලි අංශු පැමිණීමෙන් යම් යම් ශුද්‍ර අංශුන් බිහි වුණා කියන අදහස මුල් වතාවට සංකල්පයක් හැටියට ලෝකයේ 1974 වර්ෂයේදී ඉදිරිපත් කරන්නේ ෆ්‍රෙඩ් හොයිල් කියන ලෝක පූජිත විද්‍යාඥයා සහ ඔහු සමග වැඩ කරන අනිත් විද්‍යාඥයා මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ශ්‍රී ලාංකිකයෙක්. ඒතර ඒ අදහස ආවෙත් ෆ්‍රෙඩ් හොයිල් සහ චන්ද්‍ර වික්‍රමසිංහ කියන සංයෝගයෙන්.
දැන් පණාවෙන මහතා, දැන් මේ සිරිල් පොණ්ණම්පිරි මහතා ලංකාවේදී සිදු කරපු අනිත් කාර්යයන් මොනවද?
එතුමා අතරම මේ ආතසි ක්ලාක් ආයතනයට විශේෂ සම්බන්ධයක් තියෙනවා. මොකද මේ ආතසි ක්ලාක් ආයතනයේ පළමු අධ්‍යක්ෂවරයා වන්නේ සිරිල් පොණ්ණම්පිරි මහතා. එතුමා 1984 ඉඳලා 1987 දක්වා වසර තුනක කාලයක් ආතසි ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජයර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ විද්‍යා උපදේශකවරයා හැටියට එතුමා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමා 1984 වර්ෂයේ සිට 1991 වර්ෂය දක්වා ලංකාවේ තියෙන මේ ස්වභාවික විද්‍යාවන් පිළිබඳ පර්යේෂණ කරන ප්‍රධාන ආයතනයේ හැටියට මේ මූලික අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂවරයා හැටියටත් ඔහු මේ වකවානුවේ කටයුතු කරලා තියෙනවා. ඒක තමයි ඔහු ශ්‍රී ලාංකික විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය කෙරෙහි තියෙන සුවිශේෂ දායකත්වය.
1969 වසරේ ජූලි මාසයේ 20 වෙනිදා, ඒ කියන්නේ මීට වසර 52කට කලින් අද වගේ දවසක, මිනිසා සඳමත පාතැබීම කියන ක්‍රියාවලිය මුළුමහත් ලෝකයේම වික්ෂිප්තභාවයට පත් කරපු සුවිශේෂී වූ මානව ඉතිහාසයේ සංදිස්ථානයක් බවට පත් වුණා. ඉතින් ඇපලෝ 11 මේ නාසා මේ මෙහෙයුමට සම්බන්ධ වුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳවයි අපි කතා බහ කරමින් යන්නේ. ඉතින් ඔබ දන්නවා පළවෙනි වතාවට සඳමත පාතැබමින් ගගනගාමී නීල් ආම්ස්ට්‍රොง මහතා සඳහන් කිරීමක් කළා. මේක මිනිසාට පුංචි පියවරක් වෙන්නට පුළුවන්, නමුත් මිනිස් සංහතියට මේක යෝධ පියවරක් වන්නට පුළුවන් කියලා. ඉතින් නීල් ආම්ස්ට්‍රොง, ඒ වගේම බස් ඕල්ඩ්‍රින්ග්ස්, ඒ වගේම මයිකල් කොලින්ස් කියන මේ තිදෙනා ඉතිහාසගත වුණා මේ මෙහෙයුමත් එක්ක. ඉතින් අපිට අමතක කරන්න බෑ ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොණ්ණම්පිරි මහතා මේ සඳෙන් රැගෙන ආපු ඒ පාෂාණ පර්යේෂණයට ලක් කරපු විද්‍යාඥ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරමින් ශ්‍රී ලාංකිකයන් විදිහට සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කළා අපේ ශ්‍රී ලාංකීයත්වය වෙනුවෙන්. ඉතින් අපි ඒ පිළිබඳවත් මතක් කරමින් යන්නේ මේ අද දවසේදී. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සනත් පණාවැන්න මහතා. දැන් ඇත්තටම දැන් මේ සඳ මත පාදබීමේ ක්‍රියාවලිය සහ මේ මේ සඳ තරණය පමණක් නෙවෙයි මේ අභ්‍යවකාශ ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරද්දිත් තවත් විශේෂිත වූ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් පිළිබඳවත් අපිට අමතක කරන්න බෑ පනාවෙන්න මහතා. විශේෂයෙන්ම අභ්‍යවකාශ නීතිය සකස් කිරීම සඳහා දායකත්වය ලබා දීලා තියෙනෙත් ශ්‍රී ලාංකිකයෙක්. හැබැයි බොහෝ දෙනෙක් මේ පුද්ගලයා ගැන එතරම් අහලා නැහැ. ඒක ඇත්තටම අවාසනාවට කාරණාවක්. මේ පිළිබඳව අපි ඇත්තටම දැනගත යුතු කාරණාවක්. ඒ නිසා මා හිතනවා මේ පිළිබඳවත් කෙටියෙන් හෝ සඳහන් කිරීමක් කිරීම අද වගේ දවසක මේ අභ්‍යවකාශ ශාස්ත්‍රයේ විශේෂිත සංදිස්ථානයක් සනිටුහන් වන දවසක මතක් කිරීම ඉතාම වටිනවා කියලා. අපිට පුළුවන් මේ පිළිබඳවත් කෙටි සඳහන් කිරීමක් කරන්න.
බොහෝත්ව දිලෘක්ෂී තාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ අභ්‍යවකාශ තාක්ෂණය කියන එක සුවිශේෂී තාක්ෂණයක්. නොයෙකුත් අධිතාක්ෂණික ක්ෂේත්‍රයන් නැනෝ තාක්ෂණය වේවා, ජෛව තාක්ෂණය වේවා, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන තාක්ෂණය වේවා, තොරතුරු තාක්ෂණය වේවා, මෙබඳු තාක්ෂණ සියල්ලටම යම්කිසි ආකාරයක නීති රීති පද්ධතියක් අවශ්‍ය වෙනවා භාවිතයන් සඳහා. නමුත් අභ්‍යවකාශ තාක්ෂණය පැත්තෙන් ගත්තහම මේ කාරණය අතිශයින් සුවිශේෂයි. මේකට හේතුව තමයි මේ අභ්‍යවකාශය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පොළොවේ සිට කිලෝමීටර් 100කට ඉහළින් තියෙන කලාපය. ඉතින් මේ කලාපය කිසිම ස්වෛරීය ජනරජයක ස්වෛරීය රටක අනසකට යටත් වන්නේ නැහැ. ඒක නිසා මේක ගෝලීය පොදු සම්පතක්, ග්ලෝබල් කොමන් පූල් රිසෝස් හැටියටයි අපි ඒක හඳුන්වන්නේ. මේකෙන් අදහස් කරන්නේ යම්කිසි රටක් චන්ද්‍රිකාවක් කක්ෂගත කරොත් ඒ චන්ද්‍රිකාව අනිවාර්යයෙන්ම අනිත් සියලුම රටවල් උඩින් එහි කක්ෂය තුළ ගමන් කරන්න පුළුවන්. ඉතින් එබඳු කාරණා නිසා මේ අභ්‍යවකාශ තාක්ෂණය සන්නිවේදන කටයුතු සඳහා යොදා ගැනීමේදී ජාත්‍යන්තර වශයෙන්, ඒ වගේම අපි දන්නවා චන්ද්‍රිකා මගින් අපි පෘථිවි නිරීක්ෂණ කටයුතු කරනවා. ඒ පෘථිවි නිරීක්ෂණ දත්ත සහ එසේ ලබා ගන්නා ඡායාරූප නොයෙකුත් ආකාරයේ භාවිතයන් සඳහා නාගරික සැලසුම්කරණයේ වේවා, පරිසර කළමනාකරණයේදී වේවා, නොයෙකුත් ආකාරයේ ස්වභාවික සම්පත් කළමනාකරණයේදී, සාගර සමුද්‍ර සම්පත් කළමනාකරණයේදී මේ සියල්ලෙදී අපි සඳහා යොදා ගන්නවා. ඒ වගේම නැවිගේෂන් කියන විෂය සඳහා ගගන නාවික පද්ධතියෙන් ඒවියේෂන්, ඒ වගේම මැරිටයිම් නැවිගේෂන් මේ නාවික කටයුතු මේ සියල්ල සඳහා අපි භාවිතා කරනවා චන්ද්‍රිකා. ඉතින් මේ සඳහා අපිට යම් කිසි ජාත්‍යන්තර නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ වගේම චන්ද්‍රිකා කක්ෂගත කිරීම, අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීම, ඒ වගේ යම් කොටස් යම් රටවල්වලට පතිත වෙන්න පුළුවන්, ඒ වගේම ගගන ගාමීන් සම්බන්ධ කටයුතු, මේ සියලු කටයුතු සඳහා අපට ඉතාමත්ම ශක්තිමත් ජාත්‍යන්තර නීති පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. ඒ බඳු නීති පද්ධතියකින් තොරව මේ අභ්‍යවකාශ තාක්ෂණයේ තියෙන සුවිශාල ප්‍රභවය කිසිම ආකාරයකට ලෝක ප්‍රජාවේ උන්නතිය සඳහා යොදා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සඳහා ගෝලීය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මට්ටමින් එක්තරා සභාවක් තියෙනවා. මේක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කමිටුවක්, United Nations Committee on the Peaceful Uses of Outer Space කියලා. මේකනේ අභ්‍යවකාශයේ සාමකාමී භාවිතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සභාව. එහි ලේකම් කාර්යාලය හැටියට, සෙක්රටරියට් එක හැටියට කටයුතු කරන්නේ United Nations Office for Outer Space Affairs කියන එක වියනවල තියෙන්නේ. ඉතින් මේ ආයතන දෙකේම ඉතා සුවිශේෂී කාර්යභාරයක් නන්දශ්‍රී ජසන්තුලේන මහතා විසින් ඉටු කරලා තියෙන. ඔහු United Nations Office for Outer Space Affairs කියන ආයතනයේ අධ්‍යක්ෂවරයා හැටියට වසර 11ක් තරම් කාලයක් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම United Nations Committee on the Peaceful Uses of Outer Space කියන ආයතනයේ ලේකම්වරයා හැටියට කටයුතු කරමින් මේ ජාත්‍යන්තර නීති පද්ධතිය ඉතාමත් ශක්තිමත් නීති පද්ධතියක් හැටියට සංවර්ධනය කිරීම සඳහාත්, ඒ වගේම තවත් ජාත්‍යන්තර සම්මුතීන් විශාල සංඛ්‍යාවක් ඇති කිරීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් ජාත්‍යන්තර ආයතනයක්, ඒක ඇත්තටම රාජ්‍ය ආයතනයක් නෙවෙයි, Institute of International Space Law කියන ආයතනයේ යාවජීව සභාපති තනතුරට එතුමා පත් කරලා තිනවා. එතුමාගේ මේ ගෝලීය වශයෙන් අභ්‍යවකාශ නීතියේ සංවර්ධනය සඳහා ඔහු දක්ව දායකත්වය නිසා. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද අභ්‍යවකාශ ක්ෂේත්‍රයේදී අපිට වැදගත් වෙන්නේ ඉංජිනේරුවරුන්, විද්‍යාඥයන් පමණක් නෙමෙයි. මේ අභ්‍යවකාශ නීතියත් විශාල භූමිකාවක් ඒ තුළ ඉටු කරනවා.
ඔව් ඇත්තටම මේ අභ්‍යවකාශ යානා හැදුන්න නැතුණට ගගනගාමීන් ලංකාව තුලින් බිහිනවුණට ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ අභ්‍යවකාශ ශාස්ත්‍රයට නන්නවරින් සම්බන්ධ වෙන ශ්‍රී ලාංකිකයන් සිටිනවා. මේ අවස්ථාවේදී අපි ඔවුන් සෑවම බොහොම සාදරයෙන් මතක් කර සිටිනවා. ආතසි ක්ලාක් ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ඉංජිනේරු සනත් පනාවෙන් මහතායි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. එහෙමනම් බොහොම ස්තුතියි ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.